නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
සිනමාවේ නොදුටු පැතිකඩ සොයාගෙන යන SBS සිංහල සේවේ නොදුටු සිනමාව මාසික විශේෂාංගෙන් අද දවසේ අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් තියෙන උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනි කෙලි දෙක චිත්‍රපටය පිළිබඳවයි. මේ චිත්‍රපටයේ කතා තේමාව ගත්තොත් මේ කතාව ආරම්භ වෙන්නේ මංජු කියන චරිතය හරහා. ඔහු කතෝලික පියතුමෙක් වෙන්න බලාපොරොත්තුෙන් සිටි අයෙක්. ඉතින් මේ මංජුගේ මාමාව පාතාලය අතින් ඝාතනය වීමක් සිදුවනවා. මේ සිදුවීම නිසා ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වෙනවා. මේ සිදුවීමත් සමග ඔහු පාතාලයට සම්බන්ධ වීම මෙහිදී සිදුවනවා. මේ සමගම ලකි කියන තවත් චරිතයක් පාතාලයට යොමු වන හැටි චිත්‍රපටයෙන් අපට පෙන්වනවා. දේශපාලඥයෙකුගේ නිවසේ උද්‍යානයේ සේවයට යන ලකි පසුකාලීනව දේශපාලන බලය සමග පාතාල නායකයෙකු වන හැටි අපිට මෙහිදී දක්නට ලැබෙනවා. ඉතින් එකම පක්ෂයේ දේශපාලඥයන් දෙදෙනෙකුගේ සහය ඇතිව ගොඩනැගෙන මේ පාතාල නායකින් දෙදෙනා අතර සිදුවන බලාරගලය මේ චිත්‍රපටය පුරාවටම අපට දක්නට ලැබෙනවා. ඉතින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූ මේ සිනමා කෘතිය ගැන විචාරාත්මක ඇසින් බලන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා ප්‍රවීණ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. ඉතින් අයිබන් කියලා පිළිගන්නවා විදර්ශන ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
අයිබන් දිනේෂ්,
හොඳ විදර්ශන. ඉතින් මුලින්ම අපි ගත්තොත් මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉතාම වැදගත් මොහොතක. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අතට මේ දේශපාලන බලය හුමාරු වෙලා තියෙන මේ වගේ මොහොතක මේ චිත්‍රපටය කියවා ගැනීම පිළිබඳව ඔබේ අදහස අපි දැනගන්න කැමතියි.
ඔව්, මම හිතන්නේ එකක් දිනේෂ්, දැන් ලංකාවේ තියෙන ඉතින් ජනප්‍රිය කතිකාවක් තමයි මේ රටේ දේශපාලන තන්ත්‍රය දූෂිතයි. ඒක විශේෂම ලංකාව අපරාධ බහුල වෙච්ච රාජ්‍යයක්. මිනිමැරුම්, හිංසනයන්, වදහිංසා, ඒකම මැර දේශපාලනය, මේ සියල්ලට ලොකු ඉතිහාස, ලොකු යන්නේ මත දශක විශේෂම ගත්තොත් ලංකාවේ 77න් පස්සේ තමයි ඒක වඩා තීව්‍ර වෙන්නේ. 80 දශකයේ තමයි ඒක වඩා බීසුණු එන්තකට යන්නේ. එතකොට මේ පාලන කල්ලි තමයි ලංකාවේ මෑත වෙනකම්ම පාලනය කරගෙන ගිය. අපි දන්නවා දැන් 94 වුණත්, 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත් වෙන ඊට කලින් තිබ්බ භීෂණය ඉවත් කරනවා, මැර දේශපාලනය අහෝසි කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය අරන් එනවා කියලා. නමුත් 94න් පස්සේ අපිට පේනවා ක්‍රමානුකූලව ඒ පොරොන්දුවත් ඔවුන් අතහැර දාලා ඔවුනොත් ක්‍රමිකව ආතාලයක් වර්ධනය කරගෙන එනවා. එතකොට අර මේ රණසිංහ ප්‍රේමදාසලා, JR ලගේ යුගයේ, රනිල් ලගේ යුගයේ තිබුණු පාතාලේම දිගුවක් ඊට පස්සේ ආපහු චන්ද්‍රකාලගේ යුගයට ඉදිරියට එනවා. ඉතින් ඒක තමයි දිගට මෙන්නේ. ඒක ඊට පස්සේ රාජපක්ෂලත් ඒක තව ආකාරයකට වර්ධනය කරගෙන යනවා. ඉතින් ලංකාවේ මේ පාතාලයයි, මැර දේශපාලනයයි, මාෆියා දේශපාලනයයි, මාෆියා දේශපාලන කියනවා ඒකට, මාෆියා ප්‍රභූ පන්තියක් මේ ලංකාවේ පාලනය කරන්නේ. එතකොට ඔවුන්ගේ පාලනය සුජාත කරගන්න උන්ට උමනා වෙලා තිබුණේ හැම විටම යම්කිසි ප්‍රචණ්ඩත්වයයි සමාජය බියටපත් කිරීමයි. සමාජය බියටපත් කිරීම සහ ඒ කියන්නේ සමාජය හකුලවල, සමාජය මලානික කරලා, සමාජයේ භීෂණයටපත් කරලා තමයි ඔවුන්ගේ දූෂිත මේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල හැම විටම දියත් කළේ. ඉතින් රටේ පාලක පන්තීන් විශේෂයෙන්ම 70 අගේ ඉඳලා බැලුවත් මේ දශක කීපය පුරාම රට පාලනය කළේ මෙන්න මේ තට්ටුමාරු ක්‍රමයට, මේ රට කොල්ල කන්න. ඉතින් පාතාලය කියන එක, ඒ කියන්නේ මාෆියා ප්‍රභූ පන්තිය අත්‍යන්ත අංගයක් වෙලා තිබුණා. ඉතින් අද වෙනකොට මේ ආණ්ඩුව විශේෂයෙන් මේ පත්කලා තියෙන ජාතික ජනබලවේගයේ ජවිපේ මූලික ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යම් කිසි විදියකට මේ ධාරාවේ එන කණ්ඩායමක් නෙවෙයි. ඒ වෙනුවට යම් දේශපාලන අතිෂ්ඨානයක් සහිත යම් කිසි වාමාංශික උරුමයක් සහිත වාපු කණ්ඩායමක්. ඒ නිසා මේක ටිකක් වෙනසක්. ඒ කියන්නේ එතෙක් රට පාලනය කරපු අර කිව්ව මාෆියා ප්‍රභූ පන්තිය නෙමෙයි දැන් බලය හොසවල තියෙන්නේ. යම් කිසි විදියකට ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වයේ සමහර මූලධර්ම මත පදනම් වෙච්ච අලුත් පාලක කණ්ඩායමක්. ඉතින් මම හිතනවා මෙවැනි මොහොතක මේ චිත්‍රපටය තිරගත වීම වැදගත්. මොකද මේ සාමාන්‍යයෙන් ඔය මම හිතන්නේ මැර දේශපාලනය, අපරාධ ඉතිහාසය වගේ දේවල් ටිකක් මාකට් ඉෂුස්. يعني සාමාන්‍ය අපි දන්නවා වෙළඳපොළ තුල සහ ඊට පස්සේ පුවත්පත්වල වුණත් අලවියට මම හිතන සෑහෙන්න මේ අපරාධවල ඉතිහාසය සෑහෙන්න පාවිච්චි වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් මේ චිත්‍රපටය ඒ අර්ථයෙන් බලන්නත් පුළුවන්. නමුත් අර චිත්‍රපටය ඒ කවර අර්ථයෙන් කළත්, ඒක වාණිජ නැත්නම් අර්ථයේ කවරක් වුණත් ඒ චිත්‍රපටයේ තියෙන තේමාවයි චිත්‍රපටියෙන් කතාවෙන් අපි කතා කරපු මේ අර විශේෂයෙන්ම ඔය මේ චින්තකමර සිංහල සොත්තු උපාලිලා ඇතුළු ඒ පාතාල නැගීම විශේෂයෙන්ම ප්‍රේමදාස යුගයේ ඒ පත්වෙච්ච පාතාලයේ වර්ධනය යම්කිසි විදියකට ඒ පාතාල දේශපාලනය අභියෝගයට ලක් වෙලා තියෙන මොහොතක ඒ පාතාල ඉතිහාසයේ පාතාල දේශපාලනය මතක් කරමින් චිත්‍රපටියක් තිරගත වීම යම්කිසි විදියෙ මම හිතන්නේ සමාන්තර උත්ප්‍රාසයක් දනවනවා. හයිටි කියන්නේ හරියට මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ ඒක පෙන්වන්නවත් නැත්නම් චිත්‍රපටියෙන් ලැබෙන දේ විසින් මේ අලුතෙන් දෙයක් මේ දේශපාලනයට එකතු වෙනවා නේද? නමුත් මේක මේ අලුත් දේශපාලනයේ ඇතිවීමට බලපාපු කතිකාව. මේ කතිකාවත් එක්ක මේ චිත්‍රපටිය යම්කිසි විදියකට සමපාත වෙනවා. අපි මේ චිත්‍රපටිය බලනකොට අපිට පැහැදිලිව පේනවා ඒ දැනට ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලනයේ බිහිසුණු ඒ ඉතිහාසය දැන් අපි ප්‍රතික්ෂේප කරලා තියෙන පාලනයට තියෙන අක්මුල් ඒ අක්මුල් කොයිතරම් පාතාල ප්‍රචණ්ඩත්වයක් එක්ක මර්ධනයක් එක්ක භීෂණයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ මේ අලුත් වෙනසට දායක වෙච්ච ජනතාවට යම්කිසි විදියකට නැවත සීපත් කර දෙන චිත්‍රපටියක් වෙලා තියෙනවා චිත්‍රපටියේ ගුණ දොස් කවරක් වුණත් ඉතින් මම හිතනවා ඒ නිසා මේක මේ චිත්‍රපටිය මෙසේ තිරගත වීමත් ඒකම අලුත් ආණ්ඩුවක් යම්කිසි විදියට මෙතෙක් ආපු පාලනයට වඩා වෙනස් නැත්තම් ජනතාවාදයට බර ආණ්ඩුවක් පත්වීමත් අතර යම්කිසි විදියෙ ටිකක් හරිම ඉන්ට්‍රෙස්ටින් මම හිතන්නේ මේ අවස්ථාවේ චිත්‍රපටිය තිරගත වීම
හොඳයි විදර්ශන. ඉතින් සිනමා කෘතියක් විදිහට මේ චිත්‍රපටයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව ඔබේ අදහස අපි දැනගන්න කැමතියි.
දැන් පළවෙනිම කාරණේ මම හිතන්නේ ඒක කිව යුතුයි. දැන් උදේකාන්ත වර්ණසූරියගේ ගිනියම්සා ගිනිකෙලි පළමු චිත්‍රපටියත් එක්ක බැලුවාම මේ ගිනියම්සා ගිනිකෙලි දෙවෙනි චිත්‍රපටිය මම හිතන්නේ ඉතාම අරකට සාපේක්ෂව ගත්තම ඉතාම පහළ මට්ටමක තියෙන එකක්. රූපය සානත සිනමා සංවිධානය ඇතුළත සිනමා කෘතිය රූපේ ශබ්දයේ ඇසුළුවේ සියල්ලම නැත්නම් සංස්කරණය මේ සියල්ලත් එක්ක ඒක නේකාබද්ධ කරලා තියෙන සිනමා නිමැවුම බැලුවම මම හිතන්නේ තාම ඒ කියන්නේ ඒක රූප විඤ්ඤාසය එනිස් මේ ආඛ්‍යානයේ ගොඩනැගෙන විදිය සහ ප්‍රේක්ෂකයාත් එක්ක මේක දක්වන සම්බන්ධය ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටිය විසින් යෝජනා කරන දේ මේ සියල්ලත් එක්ක මම හිතනවා අර පළමු චිත්‍රපටියට වඩා බොහෝ දේවල් වලින් ඉතාම දුර්වල මට්ටමේ තියෙනවා මේ. දැන් අර දැන් පළමු චිත්‍රපටිය කියන්නේ ඊට වඩා යම්කිසි අපිට කියන්න පුළුවන් අර සිනමාවේ තියෙන ඒ ආඛ්‍යානයෙන් බැලුවත් ඒ කියන්නේ ඒකේ ජැක්සන් ඇන්තනී තමයි පළමු චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන තුම්මුල්ල පද්මගේ චරිතය. එතන ඉඳලා ශ්‍රියන්ත මෙන්ඩිස්ලා මේ සියල්ලන්ම ඉතාම විහිදෙන ආඛ්‍යානයක්. ඒ කියන්නේ යම් ක්‍රමානුකූලව වර්ධනය වෙන සා සිදුවීම් සිනමාත්මක සිදුවීම් වලට වඩා අවධානයක් දීපු චිත්‍රපටයක්. ඒ සිදුවීම් ක්‍රියේට් කරලා තියෙන විදිය. නමුත් මේ චිත්‍රපටියේ ඉතාම මතු පිටින් වංගිතනේ මේ සිනමා ප්‍රේක්ෂකයා ගැන කිසිදු ඒ කියන්නේ වගකීමක් නැතුව තම වාණිජ අරමුණකින් අර මම හිතන පළමු චිත්‍රපටියේ නම නැවත ආයෝජනය කිරීමේ අරමුණින් තමයි චිත්‍රපටිය කියලා තියෙන එක මම හිතන මේ චිත්‍රපටිය තියෙන ප්‍රචණ්ඩ දර්ශන පවා මම හිතන සාමාන්‍ය දැන් අපි සිනමාව බලනවා ගොඩක් ප්ලැට්ෆෝම්ස් වල ඒව අපි සාමාන්‍ය ප්‍රචණ්ඩත්වයේ මූලික වෙච්ච චිත්‍රපටි බොහෝ බලනවා. නමුත් ඒ ප්‍රචණ්ඩත්වය සිනමාත්මකව නිර්මාණය කිරීමේ තිබ්බ ඒ ප්‍රාගුණ්‍ය ඒ බුහුටි බව මේ චිත්‍රපටයේ ඇත්තේම නැති තරම්. තාම අපරිණතාකාරයෙන් තමයි එවැනි දර්ශන නිරූපණය කළා තියෙන නිසා මේ දර්ශනයත් තව දර්ශනයකට බාරු වෙන අවස්ථා ඒකම පාතාලේ මහා චණ්ඩී මේ තමන්ගේ සාකච්ඡා සිදු කරන අවස්ථා මේ සාකච්ඡා සිදු කරනකොට ඔවුන් සියල්ලම එකට ඉඳ හැම වෙලෙම පුටුවක ඉඳගෙන අඩියක් ගහන ගමක් මොකක් හරි ගේමක් ගහන නැත ඉගෙන කරන කතාබහක් තියෙනවා ඊට පස්සේ ආපහු කතා කරනවා. ඉතින් මම හිතනවා තාම ආධුනික මට්ටමින් තමයි පළමු චිත්‍රපටියත් එක්ක සාපේක්ෂව හැලුවාම ඒ චිත්‍රපටියේදී මොකද මේ චිත්‍රපටි ඉවර වෙලා එනකොට මේ අර අපිට පළමු චිත්‍රපටියේ ගිනියසගින කියලා පළමු චිත්‍රපටියේ දුටු ඒ ආකර්ෂණය අපිට මේ චිත්‍රපටියෙන් ලැබෙන්නේ නැහැ. මේ ආකර්ෂණය වින්දනය ලැබෙන්නේ නැහැ. මොකද අනිත් එක තමයි මේ චිත්‍රපට දැන් අපි මේ බලපු දෙවෙනි චිත්‍රපටියේ ඒක ටයිටල් සෝන් එකට යන්නේ නැත. ආරම්භක නැත නාමාවලියත් එක්ක යන ගීතය යන්නේ පළමු චිත්‍රපටියේ ඉතාම ප්‍රතාපවත් ගීතය ලංකාවේ සිනමා ඉතිහාසයේ නොසැලෙයි දෙවි මකුළු ඇස නොසැලෙයි කියන ලූෂන් බුලත්සිංහල ලියපු ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කරපු ඒ ඉතාම වැදගත් සිනමා ගීතයෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්න. ඉතින් ඒකත් එක චිත්‍රපටියට අපිට දුන්නට ආරම්භයේ කික් එකක්. හැබැයි චිත්‍රපටි ආපහු ටක් ගාලා චිත්‍රපටි පටන් ගන්නකොටම කඩාවැටෙනවා යාපු රිද්ම් එක රිද්මය. ඒක මම නැත විචාරකෙක් විදිහට දකින එකක් විතරක් නෙමෙයි සාමාන්‍ය සිනමාව බලන නැත සිනමාවත් එක්ක මොන විදියකට හෝ සම්බන්ධ බොහෝ මේ තරුණ පිරිස් වලින් ඇහුවොත් මම මේ කියන කාරණේ මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් ඒ අදහස තමයි ඉන්නේ. මොකද අද ඉන්න තරුණයා ගොඩක් චිත්‍රපටි බලනවා Netflix වේවා අනිකුත් platforms වල වේවා මෙවැනි චිත්‍රපටි ගොඩාක් බලනවා. ඒ නිසා අද දවසේ අලුත් සිනමා කෘතිය නිර්මාණය කරන කෙනෙක් මම හිතනවා ඒක ගැන අවධානය තිබිය යුතුයි. මොකද අද සිනමා ප්‍රේක්ෂකයා රූපය පිළිබඳව සහ සිදුවීම් නිර්මාණය කිරීම පිළිබඳව මම හිතනවා ඒක යම්කිසි අවබෝධයක් සහිතයි කියලා. ඉතින් මම හිතන උදේකාන්ත මේ චිත්‍රපටිය තුළ ඒ අතීත සිදුවීම් පවා මම හිතනවා ඒ අවශ්‍ය අපි කියන මොකද ප්‍රතිරූපයක් විදිහට ගොඩනගලා දැන් ප්‍රේමදාසගේ චරිතය මේකේ තියෙනවා. අපි දන්න දේශපාලන චරිත පාතාල නායකයන්ගේ ස්වරූපයන් මේවා අපිට ඇති කරන්නේ නැහැ. අර මමක අපිට ස්පේශලීකන් සවිශේෂම නැතන්ගේ ප්‍රතිරූප පිළිබඳව අපිට වෙනත් කියවීමකට යන්න කිසිදු ආකාරක් චිත්‍රපට දව කරන්න නමුත් චිත්‍රපටි අතරින් පතර අපිට යම් කිසි වෙනස් හැඩයන් දක්නට ලැබෙන දැන්මං මගේ චිත්‍රපටි කැමති කෑල්ලක් තමයි අර ජනාධිපතිවරයන්න ප්‍රේමදාසයයි කිව හැකි ජනාධිපතිවරයාට බෝම්බයක් පුපුරලා මැරෙන අවස්ථාවේ තියෙන වේදිකාවේ කෙනෙක් ගීතයක් ගායනා කරන එක අගවන්නේ ජෝතිපාලව ඒකෙදි කියන්නේ අපේ රටට මේ අපේ රට බුදුබණ අහන රටක් කියන ගීතය ඒ ගීතය ගායනා කරනකොට ඒ ගීතයත් එක්ක තමයි බෝම්බය පුපුරන්නේ ඊට පස්සේ අපිට පෙන්නවා ඉනි කෑලි කොටස් විසිරලා බෝම්බය පුපුරලා ඇතිවෙන දේ එතකොට මේ සින්දුවේ අර්ථයත් එක්ක සහ අනිත් පැත්තෙන් ඒ ඝාතනය වෙලා මියගිය මිනිසුන්ගේ අටකැත් මේ කොටස් ලේ රුධිර මස් කෑලිත් එක්ක ඒ චිත්‍රපටි අවසාන භාගයේදී එවැනි අර්ථයක් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා නමුත් ඒකට අවශ්‍ය සාධාරණය මේ සමස්ත චිත්‍රපටිය ගලා යාම විසින් අපිට ලබා දෙන්නේ නැහැ.
හොඳයි. ඉතින් මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ උදේකාන්ත වර්ණසූරිය. ඔහු සිනමා කෘති ගණනාවක්ම අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ සිනමා නිර්මාණකරණයේ ඇතුළේ මේ චිත්‍රපටය ස්ථානගත වෙන්නේ කොහොමද කියලත් අපි ඔබේ අදහස දැනගන්න කැමති විදර්ශන.
පළවෙනිම දේ තමයි දිනේෂ් දැන් උදේකාන්තගේ සිනමාවේ තිබුණු ඒ කියන්නේ ආරම්භක බලාපොරොත්තු ඔහු සිනමාකරුවෙක් විදියට ඔහුගේ මුල් චිත්‍රපටියට ලේකිරි කඳුළු ඊට පස්සේ ආපු රාජ්‍ය සේවයේ පිණිසයි ඊට පස්සේ බහුභාර්යා ඊට පස්සේ අපිට මේ මාතෘකාව වෙන එමියා විසාගිනි කලි පළමු චිත්‍රපටිය මේ සියල්ල තුල තිබුණ ඔහුට යම්කිසි සිනමාව පිළිබඳ නැත්නම් සිනමාවේ බලය නැත්නම් සිනමාවේ තියෙන අභ්‍යන්තරික බලය පිළිබඳව යම්කිසි අවංක ඇදිහත් වීමක් සහ ආශාවක් මේ ඔහු කරාගෙන ඉන්න බව කෙනසා උගේ චිත්‍රපටිවල අපිට පේනවා සිදුවීම් ඒ කියන්නේ ඒක සාමාන්‍ය අපි අර කියන ඊනියා සම්භාව්‍ය සිනමාවට වැටෙන්නේ නැති වුණත් අර යම් කිසි විදිහකට චිත්‍රපටියට අදාළ සිදුවීම් නිර්මාණය කිරීම කියන එකේදී නැත්නම් සිදුවීම් ගොඩනැගීම කියන එකේදී යම් කිසි විදිහකට උදේකාන්තට හැකියාවක් තිබුණා ප්‍රේක්ෂකයාට අලුත් දෙයක් නැත්නම් ප්‍රේක්ෂකයාට යම් කිසි සහකම්පනයක් නැත්නම් ප්‍රේක්ෂකයාට යම් කිසි අවධියක් ඇති කරන විදිහට සිදුවීම් සිනමාව තුළ නිර්මාණය කරන්න ඒකම ඔහු තෝරාගත්ත තේමා මාතෘකාව උනත් බැලුවම ඒ මාතෘකාවක් වලට තමයි ඒ සිනමාවේ ආඛ්‍යානය නිර්මාණය කළේ දැන් බහුබාර වගේ චිත්‍රපටියක් බැලුවත් දැන් ඒවට යම් යම් ආභාෂ සහිත ඉංග්‍රීසි වෙනත් චිත්‍රපටි තිබුණා වුණත් ඒ කියන්නේ ඔහු ඉලක්ක කරන යම් කිසි තේමාවක් වෙතට චිත්‍රපටිය විකාශනය කරන්න තමන්ගේ නිර්මාණය විකාශනය කරන්න හැකියාවක් ඔහුට ඒ චිත්‍රපටිවල තිබුණා රයිට් ඒක සාමාන්‍ය අපිට ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන් ලිංගිකත්වය එක්කම යම් කිසි විදිහකට පෞලේ අර්බුදය නැත්නම් රාජ්‍ය දේශපාලනය විසින් සාමාන්‍ය ජන ජීවිතය විනාශ කරන ආකාරයන් මේ සියල්ල ගැන මොකක් හරි තේමාවට ફોකස් වෙලා ඒ ફોකස් වීම වර්ධනය කරන විදියකට ඔහු සිනමාපටයේ සිනමා රාමුකරණය සහ සිදුවීම් නිර්මාණයට හැකියාවක් තිබුණා. ඔහු මොකද ඔහු චිත්‍රකතා ශිල්පියෙක්. ඒ නිසා රූපය ගොඩනැගීම පවා ඔහුගේ මුල් කාලේ චිත්‍රපටිවල තිබුණා. නමුත් මේ චිත්‍රපටියට එනකොට අපිට පැහැදිලිවට පේනවා ඔහු දැන් මෙතෙක් හුරු වෙලා තියෙන මෙතෙක් අවුරුදු ගාණක් පුරා ඔහු කරපු අතරින් පතර කරපු දැන් අපි මේ අතරින් පතර කරපු එකක් දෙකක් වගේ මම දන්නේ නැහැ ඒකත් ඒ කියන්නේ අපිට මෙහෙම සලකන්න පුළුවන් ද කියලා. නමුත් මෑත ආපු චිත්‍රපටි බහුතරයම බැලුවොත් ඔහු ඉතාම ඒ කියන්නේ ඉතාම අපි කියන මේ සිනමා කර්මාන්තය පවත්වා ගත යුතුයි සහ නැත්නම් තමන් සිනමාකරුවෙක් විදිහට ආරක්ෂිත විය යුතුයි කියන ඒ ආකල්පය අතිශය ප්‍රමුඛ වෙලා තමයි උදැන් චිත්‍රපටිවල තේමාවන් තෝරන්න ගන්නේ. මම හිතන හැම චිත්‍රපටියක්ම මේක දැන් පේන්නේ නැහැ. ගින්දරි කියලා අපේ චිත්‍රපටි වුණත් බහුබූතව චිත්‍රපටියට වඩා මේ චිත්‍රපටිය බාලයි. බාලයි කියලා කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන නැත්නම් චිත්‍රපටිය විසින් අපිට දනවන ප්‍රේක්ෂකයා පිළිබඳව දක්වන සම්බන්ධය ඊළඟ චිත්‍රපටිවලින් ਉਹ සම්පූර්ණ විඳ දමනවා. විශේෂයෙන්ම දැන් තියෙන ටෙලි සිනමා කලාව වින් ආපු ඒ ඉතාම ජනප්‍රිය මතුපිට නැත ਸਰුව පිත්තල ඒ චිත්‍රපටී රූපයට නැත්නම් ඒ චිත්‍රපටී ක්‍රමයට ඔහු අනුගත වෙලා තියෙන බවක් පේනවා. ඉතින් මේ චිත්‍රපටියෙන් අපිට හොඳටම පේනවා නේද? අපි දන්නවා ප්‍රේමදාසලාගේ චරිත මේ අනිත් ප්‍රදේශපාලන චරිත ඊපස් නොයෙල් අමරසිංහල මේ ඔක්කොම ඉන්නවා. නමුත් ඒ කිසිවක් අපිට ඩෙප්ත් එකක් නැත් අපි කියන්නේ අපේ සිනමාව තුළ අපිට මගේ ඩෙප්ත් එකක් කියලා කියන්නේ මහා ගැඹුරක් නෙමෙයි. නමුත් මේ චිත්‍රපටි බලනකොට අපිට ඒ චරිතේ පාතාල නායකයන් ඒගොල්ලන්ව පේන්න ඕනේ ත්‍රිමාණ මේ හැමකෙසේ ඒගොල්ලන්ගේ ගැඹුරු මානයක් චිත්‍රපටිය තුළ ස්පර්ශ වෙන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටිවල ඉතාම මතුපිට සරලමතික නිකන් අපිට ඒ චරිත නිකන් අර නිකන් හුදු ප්‍රතිරූප විදියට අපිට පෙන්නනවා විතරයි. ඉතින් ඒ වෙනුවට මම හිතන ඔහුගේ අර කලින් තිබුණු ඔහු ආඛ්‍යානය ගැන තේමාව ගැන ඔහු ප්‍රබන්ධය ගැන සිනමා ප්‍රබන්ධය ගැන හිතපු ඒ විශ්වාසදායක තැන මම හිතනවා මේ මෑත චිත්රපටිවලින් ඔහු අතින් ගිලියලා යම්කිසි මතුපිට සරුව පිත්තලාකාරයේ නිකන් ප්‍රතිරූප විදියට විතරක් ඒ සිදුවීම සහ චරිත ගොඩනැගීමක් ඔහු සිදු කරමින් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක ගැන ඔහු දැනුවත් විය යුතුයි. මොකද ඔහුට යම් සිනමා අවබෝධයක් තිබ්බ එවැනි යම් ආරම්භක බලාපොරොත්තුවක් සහිත සිනමාකරුවෙක් විදියට. මම හිතනවා ඔහු ඔහුගේ මේ සිනමා ගමනේ ඊළඟ අදියර ගැන මීට වඩා සිතිය යුතුයි. මම හිතනවා මේ චිත්‍රපටිය ඒ කියන්නේ ඔහුගේ ඒ එක ඔහුගේ සීමාව වර්තමාන සීමාව සලකුණු කරන චිත්‍රපටියක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි. ඉතින් උදේකාන්ත වර්ණසූරි අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනි කෙලි දෙක චිත්‍රපටය ගැන විචාරාත්මක ඇසින් බලන්න SBS සිංහල සේවය අපි කටයුතු කළා. ඉතින් ඒ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ සිනමා විචාරක විදර්ශන කන්නංගර. ඉතින් බොහොම ස්තුතියි විදර්ශන අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි දිනේෂ්.
හොඳයි, එහෙනම් ඉතින් ලබන මාසයේ තවත් සිනමා කෘතියක් සමගින් නැවතත් හමු වෙමු.
නොදුටු සිනමාව.
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.